සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් යතෝ චකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලං ච පජානාති අකුසල මූලං ච පජානාති කුසලං ච පජානාති කුසල මූලං ච පජානාති එත්තවතා පිඛෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස් දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං සද්ධාවන්ත පින්වතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ශ්‍රියා ප්‍රේමරත්න මහත්මිය සඳමිණි ප්‍රේමරත්න දියණියන් ප්‍රශාන් තිසේරා බෑනනුවන් ඇතුළු මොනවරු මිනිබිරියන් විසින් මීට වසර 8කට ඉහතදී පරලෝසපත් වන්නට ඉදුණු තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට 108 කොල්වින් ප්‍රේමරත්න මහත්මා සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝගිය මව්පිය සහෝදර ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමත් අරමුණු කරගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වය දරන්නේ ඒ පින්නතුන් විසින් අපට ධර්මදේශනාව සඳහා ආරාධනා කරන්නට ලැබුණේ අද සම්මා දිට්ඨිය මාතෘකා කොටගෙන ධර්මදේශනාව සිදු කරන හැටියට. ඒ අනුව අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේදී සම්මා දිට්ඨිය පැහැදිලි කරමින් දේශනා කරන මූලික දේශනා පාඩය. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් නොවේ සරියුත් මහරහතන් වහන්සේ විසින් කරන ලද දේශනාව. සම්මා දිට්ඨිය පැහැදිලි කරමින් ක්‍රම ගණනාවකින් මෙහිදී කරුණු දක්වනෝ එහි මූලික න්‍යාය. කුසල කුසල් පාදක කොටගෙන හේතුඵල ධර්මයේ පදනම් කොටගෙන කොහොමද සම්මා දිට්ඨිය අපි හඳුනා ගන්න කියන කාරණේ පැහැදිලි කරන දේශනා පාඩයයි අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ. සම්මා දිට්ඨිය දෙආකාරයකින් දක්වනවා ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන්. ලෞකික සම්මා දිට්ඨිය තවත් වචනයකින් දක්වනවා කම්මස්සගත සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තවත් වචනයකින් දක්වනවා චතුසච්ච සම්මා දිට්ඨිය. ඒ කියන්නේ කර්මයේ කර්මඵලය පිළිබඳව දැනගෙන හේතුඵල ධහම පිළිබඳව වැටහීමක් ඇති කරගෙන කටයුතු කිරීම ලෞකික සම්මාදිට්ඨිය හැටියටත් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගැනීම හෙවත් මාර්ගඵල අධිගමණයට පත්වීම ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියටත් දක්වයි. සම්මාදිට්ඨිය විවිධ තැන්වල පැහැදිලි කරලා තියෙනවා විවිධාකාරයෙන්. ඒ සමස්තයම ඒකරාශී කරලා ගත්තහම ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාරයකින් සම්මාදිට්ඨිය පැහැදිලි කරනවා. ඒ ලෞකික සම්මාදිට්ඨිය පැහැදිලි කරන ඉතාම හොඳ විග්‍රහයක් සැරියුත් හාමුදුරුව මේ මජ්ඣිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේහි දක්වනවා. කොහොමද අපේ සම්මාදිට්ඨිය අපි මැන බලන්නේ, කොහොමද අපි සම්මාදිට්ඨිය අවබෝධ කරගන්නේ කියලා. එතකොට එතනින් එහාට චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති කරගන්න ආකාරයත් උන්වහන්සේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. තොට අපි මූලික වශයෙන් අපේ සම්මා දිට්ඨිය කෙසේද අපි හඳුනාගත යුත්තේ කියන කාරණය මූලිකව පැහැදිලි කරගත්තහම අපට ඔබට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්නට එය උපකාරයක් වෙනවා. එනිසයි අද ධර්මදේශනාවේදී අපි මජ්ඣිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ දැක්වෙන මේ කාරණය පැහැදිලි කරමින් ධර්මදේශනාව සිද්ධ කරන්නට අදහස් කළේ. දිනක් සරියුත් හාමුදුරුව වෙත පැමිණි භික්ෂුන් වහන්සේලා පිරිසකගෙන් සරියුත් හාමුදුරුව අහනවා, ආයුෂ්මත්තරුනි, සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා නිතර කතා කරනවා, කොපමණකින්ද කෙනෙක් සම්මාදිට්ඨික වෙන්නේ? තමන්ට සම්මාදිට්ඨිය තියෙනවයි කියලා කෙනෙකුට ප්‍රතිඥා දෙන්න පුළුවන් වෙන්නේ මොන සුදුසුකම් තියෙනවනම්ද? එහෙම නැත්නම් තමන්ගේ දෘෂ්ටිය සම්මාදිට්ඨියක් කියලා කොහොමද අපි මනින්නේ? දැන් මේ ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි හුඟක් දෙනෙකුට හිතෙන්නේ අපට හිතෙන හැටි, අපට දැනෙන හැටි, අපට වැටහෙන හැටි තමයි නිවැරදි. ඒතර ඒක තමයි හැබෑම සම්මාදිට්ඨිය. අනිත් අය ඉන්න අදහස තමයි වැරදි. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. එහෙම තමයි අපි ගොඩාක් දෙනෙකුට බොහෝ අවස්ථාවල හැඟෙන්නේ. නමුත් අපි නිවන් දකින්නට යන ගමනේදී අනිත් කෙනාට මේක වැටහෙන්නේ, අනිත් කෙනා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ, මම නම් ඉන්නේ සම්මා දිට්ඨිය කියලා අපි අනුන් හෙලා දකිමින් තමන් හොවා දැක්වීම නිවන් දකින්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිවන් දැකීම සඳහා නම් ඒ අනිත් අයගේ සම්මා දිට්ඨිය තියද නැද්ද, අනිත් අය ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේද කියන එක නෙමෙයි, තමන් සිතන පතන ආකාරය, තමන් දකින ආකාරය නිවැරදි සම්මා දිට්ඨියද කියලා අපි හඳුනා ගන්නට ඕන. එනිසා නිර්වාණගාමිනී මාර්ගයේදී අපට අන් අයගේ දෘෂ්ටිය විමසා බැලීමට වඩා අපි මුල් තැන දෙන්න ඕන කරන්නේ තමන්ගේ දෘෂ්ටිය විමසා බලන්න, තමන්ගේ දැක්ම නිවැරදිද කියලා හඳුනා ගන්න. දැන් මෙතනදී අපි තවත් යමක් කියන්නට ඕන පින්නතුනි, අපි හුඟක් දෙනා අද ධර්මකාරණා වටහා ගන්නට උත්සාහ කරන්නේ දැනුමෙන් සහ චින්තනයේ. ඒ කියන්නේ බණ අහලා දහම් පොතපත කියවලා අපිට යම්කිසි දහම් දැනුමක් ඇති වුනහම අපි හිතනවා දැන් මට ඒක වැටහෙනවා, මම දැන් ඒ ගැන දන්නවා, මට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම අපි හිතනවා. දැනුම ගැන නෙමෙයි මෙතන මේ කතා කරන්නේ, දැක්ම ගැන. ඒ කියන්නේ දැනුම සහ දැක්ම අතර ලොකු පරතරයක් තියෙනවා. දැනුම කියලා කියන්නේ දැන් අපි හිතමු යම්කිසි කෙනෙකුට ජීවිතය පිළිබඳව ලොකු දැනුමක් තියෙන්නට පුළුවන්. ලෝක ධර්මතා පිළිබඳව ලොකු දැනුමක් තියෙන්නට පුළුවන්. හැම දෙයක්ම අනිත්‍යයි කියලා, හැම දෙයක්ම දුකයි කියලා, හැම දෙයක්ම අනාත්මයි කියලා අපි ධර්මදේශනාවලින් අහලා පොතපත කියවලා අපි දැනගෙන තියෙනවා. හැබැයි තමන්ගේ සමීපතම පුද්ගලයෙක් මිය ගියාම අපිට දුක ඇති වෙනවා. එතකොට සියලු දේම අනිත්‍යයි කියලා දන්නවා නම්, සියලු දේම අනාත්මයි කියලා දන්නවා නම්, ඒක දැනගෙන නම් හිටියේ ඇයි අපිට දුක ඇති උනේ? ඒ දැනුම තිබුණට ඒ පිළිබඳ පැහැදිලි දැක්මක් නැහැ. එතනට මනස පුහුණු කරලා නැහැ. එතකොට අපේ දැනුම ලොකු පුළුල් පරාසයක තියෙන්න පුළුවන්. හැබැයි අපේ දැක්ම ඉතාම ප්‍රාථමික තැනක තියෙන්නට පුළුවන්. ඒ නිසා මම නම් ওই කාරණේ දන්නවා, මට නම් ඒක වැටහෙනවා, අනිත් අයට තමයි වැටහෙන්නේ නැත්තේ කියලා ඒ විදිහට අන් අය හෙලා දැකීමෙන් තමන් හොවා දැක්වීම නෙවෙයි අපි කළ යුත්තේ. අර දැනුමෙන් ඔබට ගිහිල්ලා අපේ මනස තුල පැහැදිලි දැක්මක්, පැහැදිලි වැටහීමක්, පැහැදිලි අවබෝධයක් යමක් සම්බන්ධව තියනවද කියන එකයි අපි විමසා බලන්න ඕන. ඉතින් මේක මනින මිනුම් දන්න මොකක්ද? කුමකට සාපේක්ෂවද මේක මැන බලන්නේ කියන කාරණය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. තමන් තුලත් අනුන් තුලත් සම්මා දිට්ඨිය තියනවාද කියලා හඳුනා ගන්න. ඒ නිසා සරියුත් හාමුදුරුව මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසන්නේ අන්නේ කාරණේ පිළිබඳවයි. ආශ්මත් වරුනේ සම්මා දිට්ඨිය කියලා කියන කොපමණකින්ද කෙනෙක් සම්මා දිට්ඨික වෙන්නේ? කොහොමද ඒක මැන බලන්නේ? එතනදී භික්ෂුන් වහන්සේලා සරියුත් හාමුදුරන්ට සිහිපත් කරනවා, ස්වාමීනි, තථාගතයන් වහන්සේ හැරුණකොට ඔබ වහන්සේ තමයි මේ කාරණේ අපට පැහැදිලි කරලා දෙන්නට ඉතාම සුදුසු කෙනා. එනිසා අපි ගාක් දුර බැහැර ඉඳලා වුණත් එන්නට කැමති මෙබඳු ගැඹුරු දහම් කරුණක් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්න. එනිසා අපි ගැන අනුකම්පා කරලා මේක පැහැදිලි කරලා දෙන්නට කියලා සරියුත් හාමුදුරුවන්ටම ආරාධනා කළා. අන්න ඒ ආරාධනාව පිළිගත්තු සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආකාරයෙන්ුත් කෙනෙක් සම්මාදිට්ඨික වෙනවා, මේ ආකාරයෙන්ුත් සම්මාදිට්ඨික වෙනවා කියලා ක්‍රම ගණනාවකින් සම්මා දිට්ඨිය පැහැදිලි කරමින් කරන ලද දේශනාව තමයි සම්මා දිට්ඨි සූත්‍රය හැටියට මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ. එහි සම්මා දිට්ඨිය හඳුනා ගන්නට නිර්ණායකයේ හැටියට මුලින්ම දේශනා කරන දේශනා පාඩය තමයි අපි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. යතෝචකෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එතාවතාපිකෝ ආවසෝරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති. ආශ්මත්තරුනේ, මෙන්න මේ කාරණා හරියට වටහා ගන්නට පුළුවන් නම්, මේ පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගන්න පුළුවන් නම්, එපමණකින්ම එතනත්තා සම්මාදිට්ඨික පුද්ගලයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. එතකොට සම්මාදිට්ඨිකෝ හොති උචුගතස්ස දිට්ඨි, ඒතනත්තාගේ දෘෂ්ටිය ඍජුයි කියලා හඳුනා ගන්නට පුළුවන්. ආගතෝ ඉමං සද්ධම්මන්ති, මේ සද්ධර්මයට පැමිණි කෙනෙක්, සද්ධර්මයට දැසගත් කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. මොකක්ද ඒ කාරණය? යතෝචකෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. මෙන්න මේ කරුණු හතර ගැන වැටහීමක් තියෙනවා. මොනවද කාරණා හතර? මේ අකුසලයයි කියලා හරියට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. මේ අකුසල මූලයයි කියලා පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. මේ කුසලයයි කියලා පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. මේ කුසල මූලයයි කියලා පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. මෙන්න මේ කාරණා හතර ගැන පැහැදිලිව වැටහෙනවා නම්, පැහැදිලි දැක්මක් අවබෝධයක් තියෙනවා නම්, එපමණකින්ම ඒතනත්තා සම්මා දිට්ඨික වෙනවයි කියලා සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා. දැන් මේ කාරණේ කියනකොට හුඟක් දෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් අපි අකුසලය දන්නවා, අකුසල මූලය දන්නවා, කුසලයක් දන්නවා, කුසල මූලයක් දන්නවා. අකුසල් කියලා කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, මද්‍යපාන, ඒ වගේම දස අකුසල කර්ම හැටියට ගත්තොත් කයින් කෙරෙන අකුසල් තුනත්, වචනෙන් කෙරෙන මුසාවාද, පිසුන වාච, පරස වාච, සම්පප්පලාප කියන මේ අකුසල් හතරත්, ඒ වගේම මනසින් කෙරෙන අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මේ අකුසල් තුනත්. එතකොට දස අකුසල කර්ම හැටියට, ඒ වගේම පංච දුස්චරිතයේ හැටියට මේ දක්වන කාරණා තමයි අකුසල් හැටියට අපි හඳුනාගන්නේ. ඊළඟට අකුසල මූලයන් කියන්නේ මොනවද? ඒ අකුසල් සිද්ධ වෙන්නට මුල් වෙන මානසික තත්ත්වයන්, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මූලික චෛතසික ධර්ම අකුසල මූලයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් එතකොට අපි අකුසලය ගැන දන්නවා, අකුසල මූලය ගැන දන්නවා. ඊළඟට කුසල් කියන්නේ මොනවද? ඒ දස අකුසල කර්මයන්ගෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන්, මුසාවාදේ, පිසුනා වාච, පරස වාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේවයින් වැළකීම දස කුසලයයි. ඊළඟට දාන, සීල, භාවනා, පත්තිපත්තානුමෝදන ආදී වශයෙන් දක්වන මේ විවිධ පුණ්‍යක්‍රියාවන් කුසල ගණයට තමයි ඇතුළත් වෙන්නේ. ඊළඟට ඒ කුසල ධර්ම සිද්ධ කෙරෙන මූලය කුමක්ද? අලෝභ, අද්වේෂ, අමෝහ. දැන් ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන තමයි සියලුම අකුසල් වලට මුල් වෙන්නේ. මෝහය කියලා කියන්නේ කරුණු නොයට හෙන ගතිය. පැහැදිලිව නොපෙනෙන ගතිය. ඒ නොඇතහෙන නොපෙනෙන ගතිය නිසා තමයි අපි මේ අසාර වූ සංස්කාරයන් පිළිබඳව ඇලෙන්නේ. ඒ වගේම තේරුමක් නැති විදිහට අපි දේවල් සමග ගැටෙන්නේ. ඇලීම් ගැටීම් දෙකම හටගන්නේ අවිද්‍යාව හෙවත් මෝහය නිසා. එතකොට සියලුම අකුසල් පදනම් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් මතයි. ඒ නිසා ඒවා අකුසල හේතු හැටියට හඳුන්වනවා. කුසල හේතු හැටියට දක්වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. අමෝහයයි කියලා කියන්නේ ප්‍රඥාව, අලෝභයයි කියලා කියන්නේ නොඇලෙන ගතිය, අද්වේෂයයි කියලා කියන්නේ නොගැටෙන ගතිය. ඒතකොට සියලුම කුසල ධර්ම ජනිත වෙන්නේ හටගන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් පදනම් කරගෙන. එතකොට අපි අකුසලයක් දන්නවා, අකුසල මූලයක් දන්නවා, කුසලයක් දන්නවා, කුසල මූලයක් දන්නවා. එහෙනම් දැන් අපිට සම්මා දිට්ඨිය තියෙනවද? නැහැ පින්නතුනේ. අපිට සම්මා දිට්ඨිය ගැන එතකොට දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි සම්මා දිට්ඨිය තියෙනවද කියලා කියන්න පුළුවන් වෙන්නේ තමන්ගේ චිත්තසංතානයේහි අකුසලයක් උපදිනකොට මේ අකුසලයයි කියලා හරියට දැකගන්නට පුළුවන් නම්, සිහියෙන් සහ නුවණින් ඒ අවබෝධ කරගන්නට පුළුවන් නම්, ඒ හඳුනා ගන්නට පුළුවන් නම්, ඒ වටහා ගන්නට පුළුවන් නම්, අන්නේ තැනැත්තාට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන්නේ මොකද්ද? අපි අකුසලයේ ගැන දන්නවා, අකුසල මූලයේ ගැන දන්නවා. හැබැයි අපේ චිත්තසංතානයේ අකුසලයක් ජනිත වෙනකොට ඒක අකුසලයක්ද කුසලයක්ද කියලා අපිට පෙනෙන්නේ නැත්නම්, අපිට දැනෙන්නේ නැත්නම්, අපිට සිහිපත් වෙන්නේ නැත්නම්, අපිට වැටහෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට සම්මා දිට්ඨිය ගැන දැනුම පමණයි තියෙන්නේ, දැක්මක් නැති කෙනෙක් කියලයි කියන්නට වෙන්නේ. ඒ නිසා අපි මේ කතා කරන්නේ සම්මා දිට්ඨිය ගැනනේ, නිවැරදි දැක්ම ගැනනේ. එහෙමනම් අපිට පුළුවන් වෙන්නට ඕන, අපි පුහුණු කරගන්නට ඕන, අපි උත්සාහවත් වෙන්නට ඕන. කුමක් කරන්නටද? තමන්ගේ චිත්තසංතානීය මනෝභාවයක් හටගන්නකොට ඒක අකුසලයක්ද කුසලයක්ද කියලා වෙන් කරගන්න. ඒක අකුසලයක් කියලා තමන් තීරණය කරනවා නම් ඒ අකුසලයේ මූලය කුමක්ද? කවර මූලයකින්ද ඒක මතුනේ? ඒක කුසලයක් කියලා තීරණය කරනවා නම් ඒක කවර මූලයකින්ද මතුනේ කියලා තමන්ට වෙන් කරගන්නට පුළුවන් වෙනවා. වෙනතුරි දැන් සමහර කාරණා අපට කුසල්‍ය අකුසල්‍ය කියලා වෙන් කරගන්නට පුළුවන්. බොහොම රළු විදිහට අපේ මනසේ යම් යම් මනෝභාවයන් මතුවෙනකොට අපිට ඒක එක්තරා ප්‍රමාණයකින් වටහා ගන්න පුළුවන්. නමුත් සියුම් විදිහට මතුවෙද්දී අපිට ඒවා කුසල්ද අකුසල්ද කියලා තෝරගන්න බෑ. දැන් සමහර අවස්ථාවලදී අපිට ලොකු සතුටක් දැනෙනවා, ඒක කුසලයක් කියලා අපිට හැඟෙනවා. නමුත් ඇත්තට මෙතන තියෙන්නේ කුසලයක්ද නැද්ද කියලා අපිට පැහැදිලි නැති අවස්ථා එනවා. ඒ වගේම පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ තරම් ප්‍රත්‍යවේක්ෂණයක් නැහැ. එතකොට අපි කුසලය කියලා හිතාගෙන ඉන්නවා අකුසල මනෝභාවයක්. අපි අකුසලයයි කියලා හිතාගෙන ඉන්නවා කුසල මනෝභාවයක්. ඒ විදිහට පැටලෙනවා. හුඟක් වෙලාවට අපිට පැටලෙන්නේ අකුසලයම කුසලයයි කියලා අපි හඳුනා ගන්න. ඒ කවර අවස්ථාවලද? අපි සරල උදාහරණයක් ගත්තොත් පින්නතුනේ, දැන් මේ කාල වකවානුවේ හුඟක් දෙනා කතා කරන දෙයක් තමයි අත්හැරීම. අත්හැරීම ඉතාම ශ්‍රේෂ්ඨ ගුණයක්. නයිස් ක්‍රම්‍ය හැටියටයි ධර්මයේහි එය පැහැදිලි කරන්නේ. එතකොට දැන් බොහෝ දෙනා දේවල් අත්හරිනවා. ඒ අත්හැරීම තුළ ඇත්තටම තියෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා ඇහුවොත් එකවරම අපට හිතෙන්නේ අත්හැරීම කියන්නේ කුසලයක්නේ. මොකද්ද ඒකේ තියෙන වැරද්ද? මොකද්ද ඒකේ තියෙන නරක? මේ සංස්කාර ධර්මයන්හි නිස්සාරත්වය අපි හඳුනා ගන්නට ඕන. ඒ දේවල් අපි අතහරින්නට පුරුදු වෙන්නට ඕන. තණ්හාව නිසා තමයි මේ සියලුම ගැටලු, සියලුම ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අපි තණ්හාව දුරු කරන්නට නම් අත්හැරීම පුහුණු කරන්න ඕන කියලා අපට මතු පිටින් පෙනෙනවා, මතු පිටින් හිතෙනවා. ඒතකොට ඒ චින්තනය වැරදි නැහැ. නමුත් ඇත්තටම මිනිස්සු දේවල් අතහරින්නේ ඒ කියන නෛෂ්ක්‍රම්‍යාධ්‍යාසයෙන්මද, එහෙම නැත්නම් වෙන වෙන අදහස්වලින්? එහෙම පරිස්සමෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් හුඟක් වෙලාවට පැහැදිලි වෙනවා මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය වටහාගෙන දේවල් අත්හරින අවස්ථා අඩුයි. බොහෝ දෙනා අත්හරින්නේ එක්කෝ ලෝභයෙන් එක්කෝ ද්වේෂයෙන්. ලෝභයෙන් කොහොමද අත්හරින්නේ? දැන් සමහරු කල්පනා කරනවා අපට සසර ගමනේ සැප ලැබෙන්නේ දුන්නොත් තමයි. අනුත් අයට උදව් කළොත් තමයි. මේ තණ්හාවෙන් බදාගෙන ඉන්නකොට අපට දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට ලැබෙන්න නම් දෙන්න ඕන. ඒ නිසා අපි මේ බොහෝ දේවල් පරිත්‍යාග කරන්න ඕන කියලා හුඟක් දේ අත්හරින්නට පුරුදු වෙනවා. කුමක් පාදක කොටගෙනද මතු සසර ගමනේ සම්පත් ලැබීමේ තෘෂ්ණා මූලික අදහස? එතකොට එතනත් යමක් අතහැරලා තියෙනවා. නමුත් ඒ අතහැරලා තියෙන්නේ තෘෂ්ණාව පාදක කොටගෙන. තව සමහර දේවල් අත්හරිනවා කලකිරීම නිසා, එපා වීම නිසා, ගැටීම නිසා, රුස්සන් නැති නිසා, දරා ගන්න බැරි නිසා, ඔරොත්තු නොදෙන නිසා, ඒකෙන් පීඩා ඇති වෙන නිසා අපි දේවල් අත්හරින්නට පෙළඹෙනවා. හුඟක් වෙලාවට මිනිස්සු දේවල් අත්හරින්නේ ඔන්න ඔය විදිහේ ගැටුම්කාරී මනෝභාවයකින්. එතන තියෙන්නේ කුසල මූලයක් නෙමේ අකුසල මූලයක්. ද්වේෂය කියන්නේ අකුසල මූලයක්. පටිඝය කියන්නේ අකුසල මූලය. එතකොට අපි මුලින් සිහිපත් කළා ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් නිසා තමයි සියලුම අකුසල් හටගන්නේ. එතකොට අපිට අර ද්වේෂය නැමැති අකුසල මූලය නෛෂ්ක්‍රම්‍ය වගේ පෙනෙන්නට පුළුවන්. ඇයි එහෙම පටලවෙන්නේ? පින්නතුනි, අත්හැරීම නැමැති ගුණයෙන් නෛෂ්ක්‍රම්‍ය තුල තියෙන්නේ අත්හැරීම, ද්වේෂයේහි තියෙන්නේ අත්හැරීම. තොර දෙකේම තියෙන දේවල් අයින් කරන, දේවල් වලින් ඉවත් වෙන, බැහැර වෙන, පලා යන ගතියක් තියෙනවා. හැබැයි නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ කුසලයක්, ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසයෙන් අපි අත්හරිනවා නම් එතන තියෙන්න ඕන කරන්නේ ගැටුමක් නෙමේ, දරා ගන්න බැරිකම නෙමේ, ඔරොත්තු දී ගන්නට බැරිකම නෙමේ, දේවල් වල nissaratwaya තේරුම් අරගෙන මෙහි ඇති වැදගත්කමක් නැහැ, මෙහි ඇති හරයක් නැහැ, මේ දිගින් දිගට පවත්වලා නඩත්තු කරලා තේරුමක් නැහැ කියන අදහසින් අපට නොඇලී නොබැඳී පවතින්නට පුළුවන් නම් අන්න ඒක තමයි නිබ්බිදාව, විරාගය, නිරෝධය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට එය තමයි සැබෑ නෛෂ්ක්‍රම්‍ය. නමුත් බොහෝ වෙලාවට මිනිසුන් දේවල් අතහරින්නේ තමන් අකමැති නිසා, ඒ වගේම අප්‍රසාදය නිසා, ගැටුම නිසා, දරා ගන්න බැරි නිසා, ප්‍රිය නැති නිසා, තමන්ට ඒකෙන් පීඩාවක් ඇති වෙන නිසා. මෙබඳු කරුණු මත යම් කිසි කෙනෙක් දෙයක් අත්හරිනවා නම් එයට මූලික වෙලා තියෙන්නේ ද්වේෂය නැමැති මූලය. ද්වේෂය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගති. එතකොට අරමුණෙහි ගැටුණහමත් අපි අරමුණ බැහැර කරන්නට උත්සාහ කරනවා. අරමුණ නිස්සරුයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තහමත් අපි අරමුණ බැහැර කරන්නට උත්සාහ කරනවා. දැන් අපි ප්‍රතිවේක්ෂා කරලා හරියට බැලුවේ නැත්නම් මොකක්ද මෙහි මූලය, මොකක්ද මෙහි හේතුව කියලා විමසා බැලුවේ නැත්නම් මේක කුසලයක්ද අකුසලයක්ද කියලා අපට වෙන් කරගන්නට බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි, අපි අපේ මනස පුහුණු කරන්නට ඕන. යම්කිසි මනෝභාවයක් ජනිත වෙනකොට ඒ මනෝභාවය කුසලයක්ද අකුසලයක්ද, කුසලයක්ද අකුසලයක්ද කියලා ලෝක සම්මතයේ හැටියටවත් තමන්ට හිතන හැටියටවත් කියලා හරියන්නේ නැහැ. ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කළ යුත්තේ මෙන්න මේ කියන මූලික න්‍යායට අනුව. මොකක්ද මූලික න්‍යාය? එහි කුසල හේතුද පවතින්නේ, එහි අකුසල හේතුද පවතින්නේ. මොනවාද කුසල හේතු කියන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහ. මොනවාද අකුසල හේතු කියන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට තමන්ට මේ මතුවෙච්ච මනෝභාවයට මූලික වෙලා තියෙන්නේ ලෝභයද, ද්වේෂයද, මෝහයද. එහෙම වෙන් කරගත්තොත් තමයි මේ ජනිත වෙලා තියෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් පින්නතුනේ, මේක තවත් අපට වටහා ගන්නට දුෂ්කර තැන් තියෙනවා. වීර්ය, ඒකාග්‍රතාවය වගේ තැන්වලදී ඉබඳු චෛතසික ධර්ම. දැන් ඒකාග්‍රතාවය කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ සියලු සිත්වලම ඒකාග්‍රතාවය හටගන්න. ඒතර ඒකාග්‍රතාවය දියුණු කළාම තමයි සමාධිය. ඒතර අපේ චිත්තසංතානයේ අවදි වෙන සමාධිය කුසල සමාධියක්ද අකුසල සමාධියක්ද? ඒක තෝරගන්න නම් බොහොම පරිස්සමින් එහි හේතු සොයන්නට ඕන. හේතුව හඳුනාගත්තේ නැත්නම් මේ සමාධියයි ඇති වෙලා තියෙන, ඒකාග්‍රතාවයයි ඇති වෙලා තියෙන කිව්ව පමණින්ම අපිට ඒක කුසල්ද අකුසල්ද කියලා තීරණය කරන්න බෑ. එහෙම බැරි නම් එතන පැහැදිලි සම්මා දිට්ඨියක් නැහැ. ඊළඟට වීර්ය කියලා කියන්නේ ප්‍රකීර්ණක චෛසිකයක්. ඒ කියන්නේ විටක කුසලෙහි යෙදෙනවා, විටක අකුසලෙහි යෙදෙනවා. එතකොට වීර්ය තමන්ගේ චිත්තසංතානෙහි මතුවෙන වීර්ය ඇත්තටම කුසලයක්ද අකුසලයක්ද කියලා තෝරබේර ගන්නට නම් ඒ සඳහා පදනම් වෙච්ච මූලය මොකද්ද කියලා අපි විමසා බලන්නට ඕන. එතකොට ඒ වීර්ය තෘෂ්ණාව නිසාද හටගත්තේ, බලාපොරොත්තු නිසාද හටගත්තේ, අපේක්ෂාවන් නිසාද හටගත්තේ, ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්ත නිසාද හටගත්තේ, සම්පත් ඒකරාශී කිරීමේ රුචිකත්වය නිසාද හටගත්තේ, ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්ත සහ සම්පත් ඒකරාශී කර ගැනීමේ කැමැත්ත තෘෂ්ණාවයි. එවනම් ඒ තෘෂ්ණාවෙන් අපිට වීර්ය උපදින්නට පුළුවන්. ධන ධාන්‍ය හරි හම්බ කරන්න, දේවල් එකතු කරන්න, අපි කැමති විදිහට දේවල් පවත්වා ගන්න, ඒ වගේම අපිට පීඩාකාරී දේවල් බැහැර කරන්න. එතකොට ඒතනත්තා තුලත් කායික මානසික වීර්යක් ජනිත වෙනවා. නමුත් මේ වීර්ය තෘෂ්ණාව නම් පාදක වෙලා තියෙන්නේ, ඒ වීර්ය කුසල වීර්යක් නෙමෙයි. එහෙනම් කුමක්ද කුසල වීර්යය කියලා කියන්නේ? කුසල වීර්යය කියලා කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය පාදක කොටගෙන හට ගන්නා වීර්යය. ඒ කියන්නේ අකුසල් දුරු කරන්නට, කුසල් උපදවන්නට, ප්‍රඥාව අවදි කරන්නට දරණ වීර්යය තමයි සැබෑම කුසල වීර්ය වෙන්නේ. ඉතින් මේවා තේරුම් ගන්නට නම් අපි අරයා වැරදි, මෙයා වැරදි, එයාට සම්මාදිට්ඨිය නැහැ, මට තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ, අපිට නම් හොඳ වැටහීමක් තියනවා කියලා අනුන් හෙලා දකිමින් තමන් හොවා දැක්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්නතුනි. තමන්ගේ මනසේ ජනිත වෙන සෑම මනෝභාවයක් පිළිබඳවම හේතුඵල වශයෙන් විමසා බලන්නට දක්ෂ වෙන්නට ඕනේ. එහි මූලය කුමක්ද? කුසල මූලයකින්ද ජනිත වුනේ, අකුසල මූලයකින්ද ජනිත වුනේ කියලා විමසා බලනකොට තමයි එය කුසලයක්ය, එය අකුසලයක්ය කියලා වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ දැක්ම යම් කෙනෙකුට තියෙනවා නම් දැනුමෙන් ඒක කරන්න බෑ. චින්තනයෙන් විතරක් ඒක කරන්න බෑ. ඒ සඳහා සිහිය ප්‍රඥාව දියුණු කරන ලද පැහැදිලි දැක්මක්, يعني සති සම්පජඤ්ඤය, යෝනිසෝ මනසිකාරය අවදි කරලා ඒ මනෝභාවයන් විමසා බලන්නට තමන් තුළ හැකියාවක් ඇති කර ගන්නට ඕන. අන්නේ හැකියාව, ඒ දක්ෂතාවේ දියුණු වෙන තරමට ඒ තනත්තාගේ සම්මා දිට්ඨිය දියුණු වෙනවා, උජුගතහස්ස දිට්ඨිය, ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති, මේ සද්ධර්මයට පැමිණි, සද්ධර්මයට බැසගත් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට දැන් ඔය අපි පැහැදිලි කළේ හේතුඵල දක්නා ඥාණය අවදි කරමින් අපට කර්මය කර්මඵලය, කුසලය අකුසලය හඳුනා ගන්නට ඇති හැකියාව. එතකොට බුදුරජාණන් වහන්සේ තව තැන්වල පැහැදිලි කරනවා, අත්ති දින්නම් අත්ති ඊටං අත්ති උතං අත්ති සුකට දුක්කටානම් කම්මානම් පල විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා, මේ ආදි වශයෙන් දස වස්තුක සම්මාදිට්ඨිය. එතකොට එය හඳුන්වනවා තවත් නමකින් කම්මස්ස කත සම්මාදිට්ඨිය. කර්මයේ ස්වකීය කොට පවතින බව, තමන් කළ කර්මෙහි යහපත අයහපත තමන් වෙත පැමිණෙන බව, දුන් දෙෙහි විපාක තියෙනවා, පිදූ දෙෙහි විපාක තියෙනවා, මෞපියන්ට සංග්‍රහ කිරීමේ විපාක තියෙනවා, මෙලවක් පරලවක් තියෙනවා, මේවා පිළිබඳව වටහා ගන්නට හේතුඵල වශයෙන් ලෝක ධර්මයන් විග්‍රහ කර ගැනීම වැටහීම තියෙනට ඕන. එය ලෞකික සම්මාදිට්ඨියයි කියලා හඳුන්වනවා. ඊළඟට චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුසත්‍ය සම්මාදිට්ඨියත් අපිට මූලික වශයෙන් ඇති වෙන්නේ ලෞකික වශයෙන් තමයි. ලෝකෝත්තර වශයෙන් ඇති වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග, ලෝකෝත්තර මාර්ගයට අංගයක් හැටියට ආර්ය සිතෙහි අනාශ්‍රව සිතෙහි පහළ වෙන්නා, එහෙම නැත්නම් මාර්ගඵල අධිගමේදී මාර්ග සිතෙහි පහළ වෙන්නා වූ ප්‍රඥා චෛතසිකය, එහෙම නැත්නම් ධම්මවිචය සම්බොජ්ජංගය, එය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියට හඳුන්වන්නේ. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අවදි වෙන්නට නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීම අපි ටිකෙන් ටික ප්‍රගුණ කරන්නට ඕන. හේතුඵල ඥානය අවදි කරන්නටත් ඕන, චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීම දියුණු කරන්නටත් ඕන. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීම දියුණු කිරීමෙන් තමයි අපට පුළුවන් වෙන්නේ මේ ලෝක ධර්මතාවයන්හි පවතින නිස්සාරත්වය අවබෝධ කරගෙන දේවල් අත්හරින්න. මොකද චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය. මේ සංස්කාර ධර්මයන් දුකයි කියන බව නිවැරදිව අවබෝධ වීම. ඒ දුකට හේතුව තණ්හාවයි කියන බව. ඒ තණ්හාව නැති කරොත් මේ සියලු දුක් නැති වෙනවයි කියන බව. ඒ තණ්හාව නැති කරන්නට නම් මේ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 8න් යුක්ත මේ ආරෂ්ඨාංග මාර්ගයයි උපකාර වෙන්නේ කියන බව. දැන් මේකත් අපිට දැනුමක් හැටියට තමයි මුලින් ඇති වෙන්නේ. මේ දුකයි කියලා කිව්වෙන් පස්සේ මොකද්ද දුක? ප්‍රදීම දුකයි, ලෙඩවීම දුකයි, වයස්ගත වීම දුකයි, මරණය දුකයි, ප්‍රිය විප්‍රයෝගයේ දුකයි, අප්‍රිය සම්ප්‍රයෝගයේ දුකයි. මේ විදිහට දැන් අපි දීර්ඝ කාලයක් මේවා ධර්මදේශනාවලින් අහනකොට පොතපත කියවනකොට අපට ඒ පිළිබඳව දැනුමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා යම් කිසි අදහසක් වැටහීමකුත් අපට ඇති වෙනවා. හැබැයි පැහැදිලිව සිහියෙන් සහ නුවණින් මේ සංස්කාර ධර්මයෝ දුක්ඛ ධර්මයෝය කියලා දකින්නට නම් සිහියෙන් නුවණින් අපි එහි දුක්ඛ ලක්ෂණ හඳුනා ගන්නට ඕන. මොනවද දුක්ඛ ලක්ෂණ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දුක්ඛ ලක්ෂණ හතරක් දේශනා කරනවා. සංකත, විපරිණාම, පීලන, සන්තාප වශයෙන්. එතකොට අපට පුළුවන් වෙන්නට ඕනේ සිහියෙන් සහ නුවණින් දකින්නට මේ සංස්කාර ධර්මයන්හි සංකත ලක්ෂණ. ඒ කියන්නේ සංකත ලක්ෂණය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. දැන් සංස්කාර කියලා කියන්නේ මේ නාම රූප ධර්මනේ. එතකොට මේ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරය. අර දැන් අපි මුලින් පැහැදිලි කළේ මේ කුසලයයි කියලා වටහා ගන්න, මේ අකුසලයයි කියලා වටහා ගන්නට, එහි මූලය හඳුනා ගන්නට. අන්න ඒ වගේ මේ සෑම නාම රූප ධර්මයක්ම හටගන්න හේතු මොනවාද කියලා පැහැදිලිව අපට සිහියෙන් නුවණින් දකින්නට පුළුවන් නම් ඒවා හටගන්න අවස්ථාවේ නිකන් පස්සේ කල්පනා කරලා හිතලා තේරුම් ගන්න එක නෙමෙයි. ඒ හටගන්න මොහොතෙම යම් මනෝභාවයක් ඇති වෙනකොටම ඒක ඇතිවීමේ හේතුව තමන්ට තරහ එනකොට මේ තරහ එන්නේ මොකක් නිසාද? මොකද්ද ඒකේ හේතුව? තමන්ට සතුටක් ඇති වෙනකොට මේ සතුට ඇතිවීමේ හේතුව. ඊළඟට කායික දුක්ඛ වේදනාවක් ඇති වෙනකොට මේ දුක්ඛ වේදනාව ඇතිවීමේ හේතුව. සුඛ වේදනාවක් ඇති වෙනකොට මේ සුඛ වේදනාව ඇතිවීමේ හේතුව. මේ විදිහට කායානුපස්සන, චිත්තානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන කියන මේ අනුපස්සනාවන් ඇසුරු කරමින් සිහිය දියුණු කරලා ප්‍රඥාව දියුණු කරලා අපි අපේ සිත පුහුණු කරන්න ඕන. මේ සියලුම නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව අවබෝධ කරගන්න. ඒ සංස්කාර ධර්මයන් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන් කියන බව දකින්න පුළුවන් නම් තමයි මේ සංස්කාරයෝ දුක්ඛ ධර්මයෝය කියලා වටහා ගන්නට පුළුවන්. ඒ කොහොමද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා දැනගත්තාම කොහොමද මේවා දුකයි කියලා වටහා ගන්න? පින්නතුනි දුකයි කියලා කියන්නේ මේ අමාරුව, කැක්කුම, වේදනාව, පීඩාව කියන දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි. ආරණ වහන්සේලා දුක්ඛ කියලා හඳුන්වන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය. දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි. වේදනාවෙන් පමණක් දේවල් දුකයි කියලා හඟිනවනම්, හඳුනා ගන්නවනම් අපට බරපතල පටලැවිල්ලක් ඇති වෙනවා. ඇයිද? දුක්ඛ වේදනාව වගේම සුඛ වේදනාවකුත් අපට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන නිසා. ඒතර එක කොටසක් දුකයි කියනකොට තව කොටසක් සැපයි කියලා හැඟෙනවා. එතකොට අපි දුක ප්‍රතික්ෂේප කරමින් සැප සොයන්නට වෙහෙසෙනවා. මේකට අමුතු ඥානයක් තියෙන්නට ඕනේ. මිනිසුන් පමණක් නෙමෙයි සත්තු සිව්පාව පවා දුක වේදනාව යම් ප්‍රමාණයකට වේදනාවෙන් දුක හඳුනා ගන්නවා. ඒ නිසාම සුඛ වේදනාවට ඇලුම් කරනවා, දුක්ඛ වේදනාව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා වේදනාවෙන් දුක වටහා ගන්නට ගිය තැන අපි සුඛ දුක්ඛ කියන අන්ත දෙකක පටලැවෙනවා. දුක ප්‍රතික්ෂේප කරමින් සැපේ සොයනවා. එහෙම සොයනකොට ආයෙත් අපි සංස්කාර ධර්ම බදා ගන්නවා. ආයෙත් දුක පීඩාව අත්දකිනකොට ආයෙත් ප්‍රතික්ෂේප කරනවා. ඒ තැනත්තා කවදාවත් සසරින් එතර වෙන්නේ නැහැ. ලෝකෝත්තර ඥානයක් උපදවා ගන්නේ නැහැ. ලෝකෝත්තර ඥානයක් උපදවා ගන්නට නම් දුකත් දුකයි, සැපත් දුකයි, සබ්බේ සංඛාරා දුක්ඛා කියන තැන අවබෝධ කරගන්න. දුක දුකයි කියනවා වැටහෙනවා සැප දුකයි කියලා හඳුනා ගන්න එක. ඒ සැප කියන්නේ මොනවද? සංස්කාර ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම. ඒතොර යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවද ඒ වහාම බිඳී යනවා. අපේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ. එහෙමනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත. අනිත්‍ය කියලා කියන්නේ වහා බිඳී යන බව, දුක්ඛ කියලා කියන්නේ නිසරු බව, අනාත්ම කියලා කියන්නේ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැහැ. තමන්ගේ කැමැත්තට අනුව පැවැත්වුවේ හැකි කිසිම ධර්මතාවයක් එහි ඇත්තේ නැහැ. එතකොට මේ සියලුම සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. අපට ඕන හැටියට ඒවා පාලනය කරන්නට පුළුවන්කමක් නැහැ. අන්න ඒ නිසා ඒ සංස්කාර ධර්මයන් කොතෙක් කාලයක් පැවැත්වුවත් නඩත්තු කළත් කිසිම යහපතක් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම වගතුවක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ කියන බව හරියටම වටහා ගත්තොත් තමයි මේ සියලුම සංස්කාරයෝ දුක්ඛ ධර්මයෝය කියලා අපිට වැටහෙන්නේ. එහෙම වටහා ගත්තොත් තමයි මේකෙන් එතර වෙන්නට, මේකෙන් නිදහස් වෙන්නට කැමැත්තක් ඇති වෙන්නේ. දැන් අපි කරන්නේ මොකද්ද? මේවා දුක්ඛ ධර්ම කියලා අවබෝධ කරගන්නේ නැතිව, ඒවැ නිසරු බව හරියට වැටහෙන්නේ නැතිව අපි බලහත්කාරයෙන් දේවල් අතහරින්නට උත්සාහ කරනවා. පින්නතුනේ තෘෂ්ණාව ඇති වෙන්නෙම මේ කියන අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ නොයැටහෙන ගතිය. මොකද්ද නොයැටහෙන්නේ? චතුරාර්ය සත්‍ය නොයැටහෙන ගතිය. මේ දුකයි කියන බව නොයැටහෙන ගතිය. මේ සංස්කාර ධර්ම දුක්ඛ ධර්මයෝ, ඒ නිසරු ධර්මයෝ කියලා නොයැටහෙන ගතිය. ඒතොර ඒක හරියට වැටහුනොත් තමයි තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන් වෙන්නේ. එතෙක් අපේ තණ්හාවෙන් බැඳෙනවා මොනව පිළිබඳවද බැඳෙන්නේ? මේ සංස්කාර ධර්මයන් පිළිබඳව. ඒතර සංස්කාර ධර්මයන් පිළිබඳව අවිද්‍යාව තියෙන තාක්කල්, මුලාව තියෙන තාක්කල් ඒවා දුක්ඛ ධර්ම හැටියට, නිසරු ධර්ම හැටියට වැටහෙන්නේ නැහැ. නිසරු ධර්ම හැටියට නොවැටෙන තාක්කල් අපි ඒව සමග ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා. ඒවා හැඟීම් බරව භුක්ති විඳින්නට පෙළඹෙනවා. එතකොට සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්ම කියලා හරියට වටහා ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒවා අත්හැර දමන්න. ඊළඟට දුක්ඛ සමුදය. ඒ දුක්ඛ ධර්මයන් නැවත නැවත හටගනිමින් අපි මේ දුකෙහිම ගිලී ඉන්නේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයිද තෘෂ්ණාව පවතින්නේ? අවිද්‍යාව නිසා. මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන නිසා. තොර යථා ස්වභාවයෙන් නොයැටහෙන නිසා අපට කාම තණ්හාව මතුවෙනවා. කාම තණ්හා කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් කැමති වෙන දේවල් නැවත නැවත අපේක්ෂා කරන ගතිය. කාම කියලා කියන්නේ කැමති වෙන ගතිය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා කැමති වෙනවා. ඒවා විඳින්නට කැමති වෙනවා. ඇසෙන් රූප දකින්නට කැමති වෙනවා. කනෙන් ශබ්ද අහන්නට කැමති වෙනවා. නැවත නැවත ඒවා භුක්ති විඳින්නට කැමති වෙනවා. තමයි කාම. එතකොට ඒ කාමයේ පිළිබඳ තියෙන තෘෂ්ණාව, ඒ කාමයේ ලං කරගන්නට, පවත්වා ගන්නට, නඩත්තු කරගන්නට තියෙන ඕනකම, ඒක තමයි කාම තණ්හාව කියන්නේ. ඇයි කාම තණ්හාව ඇති වෙන්නේ? මේ සංස්කාර ධර්ම, නිසරු ධර්ම, දුක්ඛ ධර්ම කියලා හරියට වැටහෙන්නේ නැති නිසා. මේවා පින්නතුනේ එකකට එකක් සම්බන්ධයි. එකකට එකක් සම්බන්ධයි. ඒ නිසයි අනුපිළිවෙලින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරන්නේ. එතකොට සංස්කාර ධර්ම නිස්සාරයි කියලා නොයැටහෙන නිසා, ඒවා අසාර ධර්ම කියලා නොයැටහෙන නිසා, ඒවා දුක්ඛ ධර්ම කියලා නොයැටහෙන නිසා අපි ඒවට ඇලුම් කරනවා. ඒ නිසායි අපි මුලින් සිහිපත් කළේ දුක කියන්නේ වේදනාවෙන් දැනෙන දේ පමණක් නෙමෙයි. වේදනාවෙන් දැනෙන දේ පමණක් දුක හැටියට ගත්ත ගමන් සුඛ වේදනාවෙහි බැඳෙනවා. ආයෙත් අපි තෘෂ්ණාවට වහල් වෙනවා. එහෙම නොවේ. තෘෂ්ණාව දුරු කරන්නට නම් මේ සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්ම හැටියට හඳුනා ගන්නට ඕනේ. ඒ හඳුනා ගැනීම, ඒ දැක ගැනීම සිද්ධ වෙන්නේ කොමකින්ද? සති සම්පජඤ්ඤයෙන් යුක්තව, සිහිනුවණින් යුක්තව මේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ නිවැරදිව වටහා ගැනීම. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව, වහා බිඳී යන බව දකින්නකොට තමයි මේ වායිහි නිස්සාරත්වය හරියට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වටහීම ඇති වෙනකොට තමයි තණ්හාව දුරු වෙන්නේ. එහෙමනම් තණ්හාව දුරු කරන්නට නම් අපි කොහොමද කළ යුත්තේ? මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ඇති කර ගන්නට. ආයෙත් අපි මුලට යනවා. දැන් චතුරාර්ය සත්‍ය කියලා කිව්වේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් නිසරවි කියලා වටහා ගැනීම. සමුදය සත්‍ය කියලා කියන්නේ නිස්සාර වූ සංස්කාර ධර්මයන් උපදවන්නේ මේ තණ්හාව තුළින් කියන බව වටහා ගැනීම. එතකොට නිරෝධ සත්‍යයි කියලා කියන්නේ තණ්හාව දුරු කිරීම. තණ්හාව දුරු කරන්නට නම් විද්‍යාව උපදවා ගන්නට ඕනේ අවිද්‍යාව වෙනුවට. මෝහය වෙනුවට සම්මා දිට්ඨිය උපදවා ගන්නට ඕන. අවිද්‍යාව මෝහය දුරු කරලා සම්මා දිට්ඨිය උපදවා ගන්න. මොකද්ද සම්මා දිට්ඨියයි කියලා කියන්නේ? මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීම. ආපහු අපි චක්‍රයක් වගේ ආපහු මුලට යනවා. ආපහු ඒ කාරණෙන් මේ කාරණයට සම්බන්ධ වෙනවා. මේවා එකින් එක සම්බන්ධයි කියලා අපි සිහිපත් කළේ ඒ නිසායි. එතකොට අපට දුක දුරු කරන්න බැරි වෙලා තියෙන තණ්හාව නිසා, තණ්හාව ඇති වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව දුරු කරන්නට නම් මේ සංස්කාර ධර්මයෝ දුක්ඛ ධර්මයෝය කියලා හරියට වටහා ගන්නට ඕන. ඒක වටහා ගන්නට බැරි වෙන්නේ අවිද්‍යාව නිසායි. ඒ අවිද්‍යාව නිසා තුන් ආකාරයක තණ්හාවක් මතුවෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කිව්වේ ඒ කැමති වෙන දේ නැවත නැවත ලං කර ගන්නට, පවත්වා ගන්නට උනන්දු වෙන ගතිය. භව තණ්හාව කියලා කිව්වේ ඒවා සමග බොහෝ කාලයක් ජීවත් වෙන්නට, පවතින්නට උත්සාහ කරන ගතිය. විභව තණ්හා කියලා කියන්නේ මට යමක් නැති වේවි කියලා හැඟෙනකොට ඒ පිළිබඳව ඇතිවෙන බලවත් තෘෂ්ණාව, බලවත් උන්මාදය. උන්මාදයයි කියලා එක හඳින්නේ පින්නතුනේ අපිට සාමාන්‍යයෙන් යමක් පිළිබඳව ඇති වෙන තණ්හාවට වඩා බලවත් තණ්හාවක් ඇති වෙනවා යමක් නැති වෙයි කියලා හැඟෙනකොට. දැන් කෑම ඕන තරම් තියෙනවා නම් අපිට ඉතින් ඕන වෙලාවක කන්න බැරියයි කියලා නිහඬ වෙනවා. හැබැයි අපිට කෑම නැහැ, මේ වෙලාවේ කෑවේ නැත්නම් ආයෙ ලැබෙන්නේ නැහැ, ආයෙ දවසටම හම්බ වෙන්නේ නැහැ, ආයෙ දවස් කීයකින් හම්බ වෙයිද දන්නේ නැහැ. එහෙම හිතනකොට මේ ලැබිච්ච වෙලාවේ කොහොම හරි කන්න ඕන කියලා කුසගින්නේ ප්‍රමාණයට නෙමෙයි, ඒතනත්තා කන්න පුළුවන් ප්‍රමාණයටත් වැඩිය කන්න උත්සාහ කරනවා. එතකොට තෘෂ්ණාව, කෑදරකම වැඩි වෙනවා. ඇයි ඒ වැඩි වෙන්නේ? මට මේවා නැති වෙයි කියන ඒ භීතියත් එක්කලා. එහෙමනම් යමක් අහිමි වෙනවා කියන අදහස නිසා ඇති වෙන බලවත් තණ්හාව තමයි විභව තණ්හාවයි කියන්නේ. ඒක අපි හුඟක් වෙලාවට අපි ඕනම කෙනෙකුට අත්දකින්නට පුළුවන්. මත්පැන් බොන කෙනෙක් මත්පැන් බීම ලබන සතිය නවත්තනවා කියලා තීරණය කළාම ලබන සතිය වෙනකන් නොනවත්වාම බොණ්ඩ පෙළඹෙනවා. තියෙන જાති හැම එකක්ම ගෙනල්ලා පැත්ත වැටෙනකන් බොණ්ඩ පෙළඹෙනවා. ඔහොමයි තීරණය කරන්නේ නවත්තන්න. හැබැයි මම නවත්තනවා කියලා හිතුවෙන් පස්සේ ඔහුට මහා බරපතල මනසට වේදනාවක් ඇති වෙනවා, එක්තරා විරහාවක් ඇති වෙනවා. මේක මට දැන් නැති වෙනවා, අහිමි වෙනවා කියන මහා කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පණය තුලින් ඇති කරන පෙළඹවීම සාමාන්‍ය තණ්හාව නෙමෙයි. ඒකට තමයි විභව තණ්හා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට පෙන්වතුනි, කැමති දේවල් ලං කරගන්නටත්, ඒවා ලං කරගනිමින් පවතින්නටත් අහිමි වේවිය කියන කම්පණය නිසා යලි යලි ඒවා පවත්වා ගන්න, ලං කරගන්න බලවත් උත්සාහයක නිරත වීමත් වශයෙන් තුන් ආකාරයකින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව ඇති වෙනවා. ඇයිද තණ්හාව ඇති වෙන්නේ? මේවා නිස්සාර ධර්ම හැටියට වැටහෙන්නේ නැහැ. බොහොම සරු දේවල් හැටියට, වටින දේවල් හැටියට, ප්‍රිය දේවල් හැටියට, අගය කළ යුතු දේවල් හැටියට, පවත්වා ගත යුතු දේවල් හැටියට හැඟෙනවා. මොනවද මේ සංස්කාර ධර්ම? එමනම් නිරෝධ සත්‍යයි කියලා කියන්නේ තණ්හාව දුරු කිරීමයි. ඒ තණ්හාව දුරු කරන්නට නම් අවිද්‍යාව වෙනුවට විද්‍යාව උපදවන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ නිසි වැටහීමක්, නිවැරදි අවබෝධයක් ඇති කරගන්න. ඒ නිවැරදි අවබෝධය ඇති කරගන්නට මාර්ග සත්‍ය අනුගමනය කරන්න ඕනේ. කොමක්ද මාර්ග සත්‍ය කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදි වශයෙන් අංග 8කින් දක්වන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආයත් අපි යන්නේ සම්මා දිට්ඨිය කියන අර මුල් තැනටමයි. මේ විදිහට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය දෙආකාරයි. කුමක්ද? ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියයි කියලා කියන්නේ දැනුමක් වශයෙන්, චින්තනයක් වශයෙන් අපි ලෝක ධර්මතාවයන් තේරුම් ගැනීම. හේතුඵල ධර්මය, ත්‍රිලක්ෂණ ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අපිට යම්තාක් සුතමේ ඥානයක් ඇති වෙනවා නම්, චින්තාමේ ඥානයක් ඇති වෙනවා නම්, භාවනාමේ ඥානයක් ඇති වෙනවා නම්, ඒ සියල්ලක්ම ලෞකික ඥාන හැටියට හඳුන්වනවා. ඒ භාවනාමේ ඥානයේ යම් අවස්ථාවක මාර්ගසිතෙහි පහළ වෙන පැහැදිලි කෙලෙස් නසන්නට උපකාර වෙන දැක්මක් හැටියට මතුවෙනවා නම්, අන්න ඒ අවස්ථාව ලෝකෝත්තර ප්‍රඥාවයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා හඳුන්වනවා. එය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගංග සමංගිනෝ. යම්කිසි කෙනෙකුට ආර්යසිත හා සම්බන්ධව, ඒ ආර්යසිත හා සම්ප්‍රයුක්තව, ආර්යසිත හා මිශ්‍රව කෙලස් නැසීමේ ශක්තියෙන් යුක්තව යම්කිසි ප්‍රඥා චෛතසිකයක් ධම්මවිචේ සම්බොජ්ජංගයක් හටගන්නවා නම්, අන්නේ මාර්ගසිතෙහි හටගන්නා වූ ප්‍රඥාව තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට එය චතුසත්‍ය සම්මාදිට්ඨිය හැටියටත් හඳුන්වනවා. නමුත් වරදවා ගන්නට එපා, චතුරාර්ය සත්‍ය පිළිබඳවත් අපට මුලදී ඇති වෙන සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර සිතෙහි මාර්ගසිතෙහි ඇති වෙනකොට තමයි එය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා හඳුන්වන්නේ. ඒතකොට සරලව කියනකොට අපි කම්මස්සගත සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා ලෞකික ලෝකෝත්තර වශයෙන් සම්මාදිට්ඨිය බෙදා ගන්නවා. හැබැයි ලෞකික සම්මාදිට්ඵිය කියන තැනට තමයි මාර්ගඵල අවබෝධය දක්වාම ඇතිවෙන සියලුම ප්‍රඥාව වැටෙන්නේ ලෞකික සම්මාදිට්ඵිය කියන තැනට. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතිවෙන සම්මාදිට්ඵියත් මාර්ගඵල අවබෝධයේ තෙක් ලෞකික සම්මාදිට්ඵියක් හැටියටයි ගොඩනැගෙන්නේ. ඒ නිසා මුල් අවස්ථාවේ අපි හේතුඵල ධර්මයේ පිළිබඳව, ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සිහිය නුවණ උපදවාගෙන, දැනුමෙන් නෙමෙයි, චින්තනයෙන් නෙමෙයි, පැහැදිලිව සිහියෙන් නුවණින් මේ කාරණා දකින්නට පුළුවන් මට්ටමට සති සම්පජඤ්ඤ භාවනාමය ඥානය දියුණු කරගන්න ඕන. එසේ දීර්ඝ කාලයක් දියුණු කරනකොට සම්මා දිට්ඨිය මාර්ගාංගයක් හැටියට වර්ධනය වෙනවා. පින්නතුනේ අපේ රේරුකානේ මහානායක හඳුරෝ පැහැදිලි කරනවා, ලෞකික පුද්ගලයා තුලත් ප්‍රත්‍ජඥයා තුලත් මේ මාර්ගාංග ධර්ම කඩින් කඩ විටින් විට කිහිපේ බැගින් හටගන්නවා. සම්මා දිට්ඨිය හටගන්නවා. සංකප්පේ, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි මේ හැම එකක්ම ලෞකික පුද්ගලයා තුල ප්‍රත්‍ජඥ පුද්ගලයාගේ සිත් තුලත් හටගන්නවා. නමුත් මේ අටම එකවර හටගත්තොත් විතරයි කෙලස් නැසීමේ ශක්තිය තියෙන්නේ. ප්‍රත්‍ජඥ సంతානේ 1ක් 2ක් 3 4ක් 5ක් හටගන්න පුළුවන්. අටම එකවර පහළ වෙන පළවෙනි අවස්ථාව තමයි සෝවාන් මාර්ගඥානය කියලා හඳුන්වන්නේ. අන්නේ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග අට එකම සිතක එකම ශක්තියෙන් යුක්තව ජනිත වෙනකොට කෙලස් ප්‍රහාණය වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා හඳුනා ගන්න. එහෙමනම් අපි සරලව තේරුම් ගන්නට ඕනේ හේතුඵල ධර්මයේ පිළිබඳව, ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපට සෝවාන් ඵලයට පත්වෙන තෙක් ඇතිවෙන සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියයි, හේතුඵලය ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මාර්ගසිතෙහි හටගන්නා ප්‍රඥාව ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්නට නම් ලෞකික වශයෙන් මේ සම්මාදිට්ඨිය නැවත නැවත පුහුණු කරන්නට ඕන. නමුත් ඒ පුහුණු කිරීම හුදෙක් සුතමය ඥානයකට, චින්තාමය ඥානයකට සීමා කරන්නේ නැතුව සිහිය නුවණ අවදි කරමින් සති සම්පජඤ්ඤයෙන් භාවනාමය ඥානයක් හැටියට පුහුණු කරන තැනැත්තාට පමණයි ආර්ය වූ සම්මාදිට්ඨිය, ලෝකෝත්තර වූ සම්මාදිට්ඨිය උපදවා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා මූලික මඟ පෙන්වීමක් සරියුත් මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේදී දක්වනවා. යතෝචකෝ ආවස් වරිය ශාවකෝ අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති, එතාවතාපිකෝ ආවස් වරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති. මේ කුසලයයි මේ අකුසලයයි කියලා වෙන් කරගන්නට පුළුවන් නම්, මේ කුසල මූලයයි මේ අකුසල මූලයයි කියලා පැහැදිලිව සිහිනුවණින් දකින්නට පුළුවන් නම්, එබඳු තැනැත්තා සම්මාදිට්ඨිය ඇති කෙනෙක් හැටියට මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන් කියන බව. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලෞකික වශයෙන් සම්මාදිට්ඨිය දියුණු කරන්නටත් යම් දිනක ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්නටත් මේ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා.